සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු පිළිබඳව කතාබහ කරන්නට අපි පළමුවෙන්ම අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අවධානය යොමු කරන්නේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අලුත්ම තොරතුරු දෙසට. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක ප්‍රකාශයක් ඊයේ දිනේදී ශ්‍රී ලංකා රජය මගින් ප්‍රකාශයට පත් කළා සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ විසඳුම. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් විවිධ මතභේදාත්මක අදහස් පළ වෙන ආකාරය අපි දැක්කා. මේ සම්බන්ධයෙන් ඊයේ දිනේදී පළ වූ අදහස් කිහිපයක් වෙත අපි පළමුවෙන් අවධානය යොමු කරන්නට සූදානම්. විශේෂයෙන්ම අමාත්‍ය හර්ෂද සිල්වා සයිටම් විරෝධී ජනපෞරට සම්බන්ධ විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළ අදහස් කිහිපයක් වෙත අපි පළමුවෙන් අවධානය යොමු කරන්නට සූදානම්. ඉන් අනතුරු අපි මේ පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් ජුඩිතයාවිල සමගින් කතාබහ කරමු.
රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. යම් කිසි ප්‍රමාණයකට උසස් අධ්‍යාපනයේ රාජ්‍ය නොවන ආයතනවලුත් ලබා දිය යුතුයි කියලා. ඒ ප්‍රතිපත්තිය මත ඉඳගෙන තමයි ජනාධිපතිවරයා මේ තීරණය අනුමත කරලා තියෙන්නේ. මම දැක්ක දැන් සමහර මාධ්‍යවල ස්ලිට් සයිටම් එකතු කරයි කියලා මම දැක්ක ලොකු හෙඩ්ලයින් ගහලා තිබුණා. මේකේ ස්ලිට් කියලා අපේ යෝජනාවලිය කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ලාභ නොලබන උසස් අධ්‍යාපන පීඨයක් සමග එකතු කරන්න කියලා.
මම බැලුවා ඉංග්‍රීසි කැටුම් පද අපිට ලැබිච්ච කැටුම් පද සහ මෙන්න මේ ලියවිල්ල අතර මොනවද තියෙන සමානකම්, මොනවද තියෙන විසඳුම් කියලා මුලින්ම. පෙනිච්ච දේ තමයි ඉංග්‍රීසි පිටපතේ තිබිච්ච සමහර දේවල් අලලා සිංහල පිටපතේ සමහර දේවල් එකතු කරලා තියෙනවා. බරපතල ප්‍රශ්න ගණනාවක් ඉතුරු වෙලා තියෙනවා.
ආණ්ඩුවට ආපහු මේකට විසඳුම් ඉදිරිපත් කරන්න නැහැ. තියෙන ඉදිරිපත් කරලා තියෙන විසඳුම ක්‍රියාත්මක කරන්න විතරයි. එන ඕනම විසඳුමක් ඒකත් එක සංසන්දනය කරලා බාර ගන්නවද නැද්ද කියලා කටයුතු කරන්න විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
සුපුරුදු පරිදි අදත් ශ්‍රී ලාංකික පුවත් විමසුමට අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් අයිබෝන්.
අයිබෝන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති දැන් සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය ලබා දී ඇති තීරණය සහ ඒ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්ව වලින් පළවන ප්‍රතිචාරය පිළිබඳව තොරතුරු ඔබගෙන්.
සයිටම් සම්බන්ධයෙන් අර්බුදය කෙමෙන් දිග්ගැස්සෙද්දී අපි ගිය සතියේ මේ වැඩසටහන ඔස්සේ සාකච්ඡා කරා වගේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා එළමෙන සතියේ, ඒ කියන්නේ ගිය ඉරිදායින් පස්සේ සතියේ මේ සම්බන්ධයෙන් විසඳුමක් දෙනවා කියලා. උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුළේ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තිබ්බා. පෙරේද දවසෙත් ඔහු ගාව තව පැය කිහිපයකින් මේ සම්බන්ධයෙන් විසඳුම ඉදිරිපත් කරනවා කියලා. ඒ අනුව ඊයේ ඉරිද දවසේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රණාල්වරයාගේ අත්සනෙන් යුතුව මේ සම්බන්ධයෙන් වන විසඳුම ඉදිරිපත් කෙරුණා. එහිදී කියවුනේ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කරලා ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කරලා දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමට රජය තීරණය කරලා තිබෙනවා. රජය මේ තීරණය අරගෙන තියෙන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයා පත් කරපු කමිටුවේ යෝජනා සැලකිල්ලට අරගෙන කියලා. කොහොමනත් අපි දැක්ක ඊයේ මාළඹේ සයිටම් ආයතනයේ ගැටලුව විසඳන්න ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලලා අදහසක් ඉදිරිපත් කරනවා කියලා අද දවසේ සඳුදා දවසේ ඒ යෝජනා අධ්‍යයනය කරන්න සයිටම් ඉහළ කළමනාකාරීත්වය ඊයේ දිනේ රැස් වෙනවා කියලා ඔවුන් අදහස් දක්වලා තිබුණා. සංජය, දැන් මේ වැඩසටහන ඇතුළේ අහන්න සැලැස්සුවා වගේ රජයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ දෙමාපිය සංසදය සංවිධානය කරපු විශේෂ සාකච්ඡාවක් ඊයේ නුගේගොඩ දෙක පැවැත්ුණා. එහිදී සයිටම් විරෝධී කණ්ඩායම් ප්‍රකාශ කරපු අදහස් තමයි අපට අහන්න ලැබුණේ. මේ යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කරලා යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි ආදායම ආයතනයේ සංවර්ධනයට පර්යේෂණ කටයුතු වලට වගේම ශිෂ්‍යත්ව ලබා දෙන්න යොදවන්න මේ යෝජනාවලියෙන් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඒ අනුව සයිටම් ආයතනයේ වර්තමාන හිමිකාරීත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියලයි ඒ ප්‍රකාශයේ සඳහන් කරලා තිබුණේ. වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කරලා එයින් යෝජනා කරලා තියෙන මේ සමස්ත ක්‍රියාවලිය ලබන දෙසැම්බර් 31 වෙනිදාට කලින් අවසන් කර යුතුයි කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. කොහොම වුණත් මේ සතිය ඇතුළත මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ඉදිරිපත් කරේ නැත්නම් ලබන 6 වෙනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා කියලා දෙමාපිය සංසදය කිව්වා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙච්ච හිටපු මන්ත්‍රී ලාල්කාන්ත මහතා තමන්ගේ කතාව අතරතුර මේ ව්‍යාජ විසඳුම් අනවශ්‍යයි කියලා රජයේ නිවේදනය ඉරා දාන්න කටයුතු කළා. අපි දැක්කා මේ අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා සහභාගී වෙලා ඉන්නවා. ඒත් එක්කම හිටපු වෛද්‍ය සභාවේ සභාපති කලෝ ෆොන්සේකා මහත්මයාත් සහභාගි වෙලා ඉන්නවා. හරිතලුගේ රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා කිව්වේ දැනට තමන්ගේ සටනෙන් 90%ක් විතර තමන් ජයග්‍රහණය කරලා තියෙනවා. තවත් 10%ක් විතර ප්‍රමාණයක් තමයි අපිට ජයග්‍රහණය කරන්න තියෙන්නේ. ඒක ඉදිරි සති කීපය ඇතුළත ලබා ගන්න පුළුවන් කියන දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා සඳහන් කරා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැලුම් කරු රයන් ජයලත් මේ අවස්ථාවට සහභාගි වෙලා ඔවුනුත් කිව්වේ මේ කරලා තියෙන වැඩේ පිළිගන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපේ මේ අරගලය වෙලා තිබුණේ දැනට හිමිකාරීත්වය දරන පුද්ගලයා ඉවත් කරලා අලුත් හිමිකාරීත්වයක් ලබා දෙන්න, එහෙම නැත්නම් අලුත් බෝඩ් එකක් එල්ලන්න නෙමෙයි අපිට ඕනලා තිබුණේ. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න මේකට තාම නියම විසඳුම මේ මගිනුත් යෝජනා වෙලා නැහැ කියලා තමයි ඔවුන් පාර්ශවයෙන් සඳහන් කරලා තිබුණේ.
මනෝජ්, විශේෂයෙන්ම රජය මේ සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශ කරපු ආකාරයට මෙය අවසන් විසඳුමක් ලෙස රජය අනුමාන කළත්, නමුත් මේ අර්බුදය තවමත් 100%ක් නිමාවටපත් වී නැහැ නේද කියන්නේ?
නෑ, එහෙම නිමාවටපත් වෙලා නැති බව ඊයේ දවසම පැහැදිලි වුණා. සයිටම් විරෝධීන් කිසිසේත් මීට එකඟ වෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ පරණ බෝඩ් එක ගලවලා අලුත් බෝඩ් එකක් ගහන්න, අලුත් නමක් යටතේ පසුබිම සකස් කරලා දීමක් තමයි මේ සිද්ධ කරේ කියලා. නමුත් රජයේ පාර්ශවයෙන් කියන්නේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් විසඳුමක් ඉදිරිපත් කරලා, ඒත් එක්කම රජයේ ප්‍රතිපත්තියට අනුව තමයි මේ ලියවිල්ල ඉදිරිපත් කරේ කියලා. හර්ෂ සිල්වා නියෝජ්‍යමතිවරයාත් කියන්නේ රාජ්‍ය නොවන, රජයේ නොවන ආයතන වලින් පෞද්ගලික ආයතන වලිනුත් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්, ඒ සඳහා රජයේ යම් නැඹුරුවක් තිබෙනවා කියන ප්‍රතිපත්තිය මත ඉඳලා තමයි මේ යෝජනාවලිය විසඳුම් ඉදිරිපත් කළේ කියලා. ඉතින් නමුත් සයිටම් විරෝධින් ඒකේ ආකාරයෙන්ම පිළිගන්න හැඩක් තියෙන්නේ නැහැ.
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති අතර ඉතාමත් වැදගත් ස්ථානයක් හිමිව තිබෙනවා නව විවස්ථා යෝජනා සම්බන්ධයෙන් ප්‍රකාශ වන කරුණු කාරණා සඳහා. විශේෂයෙන්ම මේ සඳහා විරුද්ධව මත ප්‍රකාශ කරන අය පවසන්නේ රජය මේ වන විටත් මේ විවස්ථාව සම්පාදනය කර හමාරයි, හොර රහසේ එය සම්මත කර ගැනීම තමයි රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ කියලා. නමුත් රජය පවසන්නේ තවමත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් වෙමින් ඇති පසුබිමක තමයි අපි ඉන්නේ. මේ සඳහා තවමත් අවසන් විසඳුමකට, එහෙමත් නැත්නම් අවසන් යෝජනාවලියකට රජයේ පාර්ශ්වයන් එකඟතාවය පළ කර නැති බව තමයි මේ සම්බන්ධයෙන් රජය ප්‍රකාශ කර තිබෙන්නේ. මනෝජ්, දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු ශ්‍රී ලංකාවේ.
ව්‍යවස්ථාව හදලා කියන එක රජය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි දැක්කා ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කරා කබීර් හෂීම් ඇමතිවරයාත් කියනවා ව්‍යවස්ථාව හදලා තියෙනවා නම් ඒක කොහෙද තියෙන්නේ කියලා අපිත් හොයනවා කියලා. ඒ අනුව එහෙම ව්‍යවස්ථාවක් හදලා නැහැ කියන කාරණය රජයේ පාර්ශ්වයෙන්ුත් සපත කරනවා. නමුත් ඇතැම් කණ්ඩායම් වලට මේ සම්බන්ධයෙන් යම් සැකයක් තිබෙන බව අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න ස්වාමින් වහන්සේ සඳහන් කළේ දැනට මේ ව්‍යවස්ථාව ගැන කරන වාද විවාද නවත්තලා රටේ අනෙක් සංවර්ධන ක්‍රියාවලියට මුල් තැන දීලා කටයුතු කරන්න කියලා උන්වහන්සේ කියනවා. විශේෂයෙන් පෞද්ගල දවසේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී තමයි උන්වහන්සේ මේ අදහස ප්‍රකාශ කළේ. රටේ ජනතාව රජයේ බලයට පත් කරන්න මූලික වෙච්චි බොහෝ කාරණා තියෙනවා. සමහර දේවල් පිළිබඳ යහපත් පියවරක් අරන් තියෙනවා. දැන් මේ ව්‍යවස්ථාවක් පටලවගෙන මේ වෙලාවේ බෙදිලා අපි මේ රටේ දේවල් පිළිබඳ කරන කාර්යයන්ට වඩා මේ දැනට ව්‍යවස්ථාව පිළිබඳවද අපි හිතන්නේ කියලා උන්වහන්සේ ප්‍රශ්න කළා. ඒ හින්දා ව්‍යවස්ථාව ගැන වාද විවාද කරන එක නවත්තලා රටේ සංවර්ධන ක්‍රියාවලියට මුල් තැන දීලා කටයුතු කරන්න ව්‍යවස්ථාවෙන් ජනතාව ඉල්ලපු ප්‍රධාන දේවල් තිබෙනවා නම් ඒවා ඉෂ්ට කරන්න කියන දේ උන්වහන්සේගේ පැත්තෙන් උන්වහන්සේ අදහස් දක්වමින් සඳහන් කළා. ඒකම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අතුරුලී රතන හාමුදුරුව මේ පිළිබඳ අදහස් දක්වලා කිව්වේ නව ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලිය මගින් ජාතික සමගියත් සංහිඳියාවක් ගොඩනගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් ඇහිරෙනවා. තමන් මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලදී තමන් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා උන්වහන්සේ සඳහන් කළා. කොමුණක් මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. ඉදිරිපත් කරලා දින තුනක් මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වෙනවා. ඒ කරුණු අපිට එළඹෙන සතියකදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි දැක්කා ගෙවුණු සතිය ආරම්භයේදීම රජයේ නීතිඥ සංගමය බාය අසෝසියේෂන් එක මේ සම්බන්ධයෙන් යම් කරුණු විමසීමක් කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්ති වලින් ඒකීය රාජ්‍ය ව්‍යුහය ෆෙඩරල් ව්‍යුහයක් දක්වා පරිවර්තනයකට ලක් වෙනවද කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විදියට තමන්ට සැකයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කියලා ඉල්ලලා රාජ්‍යයට යෝජනාවලියක් යොමු කරලා තියෙනවා. එහි ඔවුන් ප්‍රශ්න කරනවා අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මොකද්ද, ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක්ද, පළාත්වලට මොන බලතලද පවරන්නේ, මධ්‍යම රජයට පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් මේ බලතල ආපහු ලබා ගන්න හැකියාවක් තියෙනවද, යම් සුදුසු තත්වයන් යටතේ ජනාධිපතිවරයාට තම බලය ඍජුව පළාත්වල ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවද, විධායක ජනාධිපතිතුරයා හෝසි කරනවද, අධිකරණ ව්‍යුහය මොකද්ද, ශ්‍රේෂ්ඨාධිකරණයට සභ්‍යාචනාධිකරණයට විනිසුරුවරු පත් කරන්නේ කොහොමද, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු ඉවත් කරන්නේ කොයි ආකාරයෙන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් මොනවද, මේ ආකාරයෙන් ප්‍රශ්න 12ක් රජයට ඉදිරිපත් කරලා තියෙනවා නීතිඥ සංගමය. කොමුණත් රජය කියන්නේ තමන්ගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක්, ඊට ජනතා කැමැත්ත ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි තමන් කටයුතු කරන්න කියලා විපක්ෂය සහ ඇතැම් සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් දක්වන විරෝධය මේ දවස්වල ඍජුවම දක්වමින් ඉන්නවා. ඒ අතර ස්වාමින් වහන්සේලා දක්වන විරෝධය ප්‍රධානයි කියලා තමයි අපට දැනෙන්නේ සංජය.
කතානායකතුමා ඒකාබද්ධ විපක්ෂේ 54ක් ඉන්නවා, අපේ අයිතිවාසිකම් දෙන්නේ නැතුව ඉන්නවා හිම්බබා සියව. ජනතා විමුක්ති පෙරමුණේ ටින්ඩින් සිල්ලා කියන පාර්ලිමේන්තුවේ බෝම්බ ගැසීමේ කතාව ගැන නීතිමකින් ක්‍රියා කළ හැකි කවුද මේ කියන්නේ? වාර්තාවේ රේල් පාරේ තුවක්කු කඳන් ටිකක් කරේ තියාගෙන යද්දී හමුදාවට අහුවෙච්ච ටින්ඩින් සිල්ලා අහුවෙන හිරේ හිටපු එක මට අපිට කියනවා පාර්ලිමේන්තුවේ බෝම්බ දාන්න කියන ඒවා ගැන නීතිමකින් ක්‍රියා කළ හැකි මීට සාමකාමී සුපේක්ෂිත ත්‍ක්ෂාකාමී ටින්ඩින් සිල්ලා.
පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිදු කළ මේ පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතුයි කියන ප්‍රකාශය මේ වෙන විට මතභේදාත්මක ප්‍රකාශයක් බවට පත්ව තිබෙනවා. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්වයන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය.
ඔව්, විශේෂයෙන් අපි දැක්කා පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් බවට පත් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නෙමෙයි බෝම්බ 100ක් ගහන්න ඕන කියලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළි රඹුකැල්ල මහත්මයා අදහස් දක්වමින් සඳහන් කළා. දැන් විමල් වීරවංශ මහත්මයා බෝම්බ දාන්න ඕන කිව්වා කියන කාරණයට මේ ප්‍රතිවිරෝධතා ගොඩ නැගෙන්නේ. කෙහෙළි හිටපු අමතුමා කියනවා බෝම්බ එකක් නෙමෙයි බෝම්බ 100ක් දාන්න ඕන කියලා. මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාව TN එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒක අබද්ධ කරන්න ඕන කියලා. මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලි වලට කඩලා වෙන් කරන්න. එතකොට ඔවුන් එක ගනුදෙනු කරන්න පුළුවන් එවැනි තත්ත්වයක් ඇතුලේ. ඉතින් කොණ්ඩපණ නැති නායකයන් දාලා ඔවුන්ට යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනියන්න සූදානමක් තියෙනවාද කියන ප්‍රශ්නය ඔහු ඇහුවා. ඒ අනුව ඒ කාරණය අනුමත කරා වගේ හැඩක් තමයි අපිට දකින්න ලැබුණේ. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්මයා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා අපි දැක්කා මේ ප්‍රකාශයට ඍජුව විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. පීසිරි විජේනායක මහත්මයා ඔහු කිව්වේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන ඕන බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කරපු ප්‍රකාශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක කරපු කුමන්ත්‍රණයක්ද කියලා තමන්ට සැක හිතනවා කියලා ඔහු ඊයේ දවසේ මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම ජාතික නිදහස් පෙරමුණ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්න මාධ්‍ය හමුවක් සංවිධානය කරලා තිබුණා. එහිදී පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා පක්ෂ නායකවරයා තමන්ගේ පක්ෂ නායකවරයා විමල් වීරවංශ සිදු කරපු ප්‍රකාශය ගැන ජාතික නිදහස් පෙරමුණට කිසිම ගැටලුවක් නැහැ කියලා එහි නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහත්මයා ප්‍රකාශ කරා. දැන් මෙවැනි කතා ඇදෙමින් යද්දී මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වලා තිබුණා. එහිදී ඔහු කියලා තිබුණේ අලුත් ව්‍යවස්ථාවට සහය දක්වන සියලු දෙනා මරා දමන්න ඕන කියලා. විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න පෞගේ දවසේ තා බියකරු ප්‍රකාශයක් කරා. ඒක ටිකක් බියකරු ප්‍රකාශයක්. මෙවැනි බියකරු ප්‍රකාශයන් සිදු කරලා තියෙන්නේ 62 ලක්ෂයක් ජනතාව ස්ථාවර සාමය හා සංහිඳියා වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතුයි කියන තහවුරු කරලා තියෙන බටපිටාවකදී කියලා ඔහුගේ නිවේදනයෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරලා තිබුණා. කොහොමුණත් රජය මේ කටයුතු සිද්ධ කරන්න කැපවි කටයුතු කරනවා කියලා තමයි ඒ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබුණේ. සංජය,
සහ
ඡන්දේ පරක්කු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ගැසට් නිවේදනය. ඕගොල්ලෝ මරාගෙන මරුණා ඡන්දේ තියන්න ඕනේ කියලා කියන්න බෑ. ලංකාවේ ජනතාවට ඡන්දේ තියන්න ඕන නම් ජනතාව එක පෙස්සමක් අස්සම් කරලා තියනවා. මට කුණුහරුවෙන් බැනලා යොන් ඉවන එකයි, Facebook එකේ මැසේජ් දාන එකයි, මාධ්‍ය සාකච්ඡා තියලා එකයි, බණිය එක ඇරෙන්න. වෙන මොකද්ද කරලා තියෙන්නේ?
ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳව පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයා මේ ආකාරයෙන් අදහස් දක්වා තිබුණා මාධ්‍ය හමුවේ. විශේෂයෙන්ම පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් වූ නව පනත ශ්‍රී ලංකාව තුල සම්මතුණත් නමුත් මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින වකවානු තවමත් ප්‍රකාශයට පත්වී නැහැ. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු ශ්‍රී ලංකාවෙන්.
කොමුණත් පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පවත්වන්න පක්ෂ නායකයින් තීරණය කරලා තියෙනවා කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්ත්‍රියේ පැවැත්වෙච්ච පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී අදහස් දක්වලා තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ පවත්වන්න අදාළ සියලු ගැසට් නිවේදන ලබන මාසයේ මුල් සතියේදී නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා ෆයිසල් මුස්සා ෆයිමතුමා එහිදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ ජනවාරි මාසයේ පවත්වන්න ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා ඇමතිවරයාත් පෙන්වලා දීලා තියෙනවා. කොමුණත් පළාත් පාලන මැතිවරණයේ ජනවාරි මාසයේ පවත්වන්න කියලා සාකච්ඡාවට එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකවරුන් ඉල්ලීමක් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් එහිදී සඳහන් කරලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණයේ ජනවාරි මාසය ඇතුළේ පවත්වන්න හැකිවන විදිහට අදාළ ගැසට් නිවේදන හැකියකමින් නිකුත් කරන්න කියලා විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දීලා තියෙනවා කියලා. මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා කබීර් හෂීම්, සභානායක ලක්ෂ්මන් කිරියල්ල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, එතකොට ෆයිසල් මුස්තාෆා ඇමතිතුමා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහත්මයා, එක්කම රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා, රවුෆ් හකීම් අමාත්‍යවරයා මේ කණ්ඩායම සහභාගී වෙලා තිබෙනවා මේ තීරණ දැනුම් දුන්න අවස්ථාවට. කොමුණක් මේ වෙනුවට අමගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙන් කරන්නට යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ උත්සාහයකුත් තියෙනවා. මේ කණ්ඩායම් කොහොම අදහස් ප්‍රකාශ කරත් මේ සම්බන්ධයෙන් නඩුවක් කවුරු හරි පැවරුවොතින් ඒ නඩුවේ තීන්දුව ඉතාත්මලින් දෙන්න බැරි වුණොතින් ප්‍රායෝගික මේ ඡන්දය කල්යන තත්වයකුත් පේන්න තියෙනවා. කොමුණක් ශ්‍රීපාදස්ථානයේ අබගමු ප්‍රාදේශසභා බල ප්‍රදේශයෙන් වෙන් කරලා කටයුතු කරන්න යනවට ඉරහිව පියවර ගන්නවා කියලා කන්දුඩු රට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පෞගිය දවසක කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඔවුන් කියන්නේ දැනට අමගමුව ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට අයිති වෙලා තියෙන සීමාවේ අමගමුව මස්කලියේ නෝවුඩ් කියලා බල ප්‍රදේශ තුනක් විදිහට වෙන් කරලා ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන්න නියමිතයි. ඒ අනුව ශ්‍රීපාදස්ථානයේ අතිබහුතර සිංහල ජනතාවක් ඉන්න අමගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් ඉවත් කරලා මස්කලිය කොට්ටාසයට අයත් වන විදිහට බෙදා වෙන් කිරීම සාධාරණ නෑ කියලා ඔවුන් කරුණු දක්වලා සඳහන් කරලා තියෙනවා. කොමුණත් විෂය භාර අමාත්‍යවරයා මේ බදාදා වෙනකොට අදාළ ගැසට් නිවේදන ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. මැතිවර නිරීක්ෂණ සංවිධානත් පහුගිය දවස්වල මේ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතරම් තැකීමක් කරපු නැති බවක් ඔවුන් මාධ්‍යට දක්වපු අදහස් වලින් කියවෙනවා. ඒ කොහොමුණත් මෙවර ෆයිසල් මුස්තාෆා අමාත්‍යවරයාගේ වචනය විශ්වාස කරනවා කියලා පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කරුණු දක්වලා තිබුණා.
හොඳයි මනෝජ්, බැඳුම්කර වංචාව වත්මන් රජයේ ජනප්‍රියත්වයට දැඩි හානියක් සිදු කළ සිද්ධියක් බවට පත්වුණා. නමුත් බැඳුම්කර කොමිසම විශේෂයෙන්ම මේ බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බලන්නට පත් කළ කොමිසම තවමත් ඔවුන්ගේ අවසන් තීන්දුව තීරණ ප්‍රකාශයට පත් කර නැහැ. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ගෙවුණු සතියේ වඩාත්ම වැදගත් සිද්ධිය වුණේ බැඳුම්කර කොමිසමේ කාලය තවත් සති 6කින් දීර්ඝ කරන්න ජනාධිපතිතුමා තීරණය කරලා තිබුණා. ඒ බව කොමිසමේ ලේකම්වරයා සුමතිපාල උඩුගම සූර්ය මහත්මයා මාධ්‍යට අදහසක් වල තිබුණා. ඒ අනුව බැඳුම්කර කොමිසමේ කාලයේ ඔක්තෝබර් 27 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුණා. කොමිසමේ කටයුතු තවදුරටත් සිදු කළ යුතු බව දැනුම් දෙමින් ඒ සඳහා කාලය දීර්ඝ කරන්න කියලා ජනාධිපතිතුමාට කරපු ඉල්ලීම අනුව දෙසැම්බර් 8 වෙනිදා වෙනකන් ඒ කාල සීමාව දික් කරලා තියෙනවා. ඒ අනුව දැන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළපු රහස් පොලිස් ගෙනුත් සාක්ෂි ලබා ගන්න කොමිසම තීරණය කරලා තියෙනවා කියලා අපිට අහන්න ලැබුණා. මේ පිළිබඳව විමර්ශනය කරපු රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කරපු ජනාධිපති කොමිසම ලබන දෙවෙනිදා විශේෂ සැසිවාරයක් පවත්වන්න තීරණය කරලා තියෙනවා කියලා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා. ප්‍රොෆෙෂනල් ට්‍රෙෂරි සභාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මිලදීගෙන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයාට දුන්නා කියන මොනාක් නිවාස සංකීර්ණයේ හිමිකාරිය අනිකා විජේසූරිය මහත්මියට යම් කණ්ඩායමක් තෙන් එල්ල වෙච්චි බව කියන ජීවිත තර්ජන පිළිබඳව පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්න කියලා පොලිස්පතිවරයාටත් දේශපාලන බලපෑම් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරා. කොමුණත් අනිකා විජේසූරිය මහත්මියට ඒ වගේම ඇගේ ඥාතීන්ට එල්ල වුණා කියන තර්ජන නිසා බැඳුම් කර කොමිසම කළ නියෝග අනුව පොලිස්පතිවරයා අනිකා විජේසූරිය මහත්මියගේ ඥාතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මීට කලින් අවස්ථාවකදී පොලිස් විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තිබුණා. ඒත් එක්කම අපි දන්නවා මේ තර්ජන වලින් පස්සේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විදේශ රටකට ඇය ගියා කියන ප්‍රවෘත්තියත් අපිට හද ලැබුණා. ඒත් එක්කම අපි දැක්කා හිට මුදල් නැමැති රවි කරුණානායකට, ඒ වගේම මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට පර්පචුවල් ට්‍රෙෂරි සමාගම පවත්වාගෙන ගියා කියන ලිපිගොනු දෙක කොමිසමට ඉදිරිපත් කරන්න කියලා ඒ සමාගමට නියෝග කරලා තිබුණත් මේ වෙනකන් අදාළ ලිපිගොනු කොමිසමට බහර දීලා නැහැ කියලත් කරුණු වාර්තා වුණා. ඉතින් කොමුණත් අපි පසුගිය සතිවල වාර්තා කළේ මේ කොමිසමේ නිල කාලය අවසන් වීමත් එක්ක සාක්ෂි ලබා ගැනීම අවසන් වුණා කියලා. නමුත් තවත් සති 6කින් මේ කාලය දීර්ඝ කිරීමත් එක්ක තවදුරටත් එහි ක්‍රියාකාරකම් ඉදිරියේදී අපිට අහන්න දකින්න ලැබේවි.
එවගේම මනෝජ් අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා මේ තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව, මීට හේතු පාදක වන වටපිටාව පිළිබඳ තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
පසුගිය දිනවල ආණ්ඩුවට සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විවිධ අදහස් දක්වපු ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් බවට පත් වුණා දුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු අදාළ තනතුරින් ඉවත් කරන්න ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා ඊට අදාළ අත්සන තැබුවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ අනුව අද දවසේ පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ දුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරලා ඒ කබද්ද විපක්ෂයේ අසුන් ගන්න නියමිතයි කියලා දැනට මාධ්‍ය වාර්තා කරනවා සංජය.
එවගේම මේ ඇමරිකානු නාවික හමුදාවට අයත් USS නිමිත්ස් කියන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකාව ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි බවට තොරතුරු අපිට වාර්තා වෙනවා. මනෝජ් දැනගන්නට කැමති මේ සංචාරයේ අරමුණු මොනවද කියන කාරණයක් ඔබගේ?
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියවලා තිබුණේ ශ්‍රී ලංකාවත් එක්සත් ජනපද නාවික හමුදාවත් අතර සම්බන්ධතා දවසින් දවස වර්ධනය වෙන බව පැහැදිලි කරමින් තමයි මේ නෞකා මේ රටට ඇවිල්ලා තියෙන්නේ කියන කාරණය. ඒත් එක්කම මේ ප්‍රහාරක නෞකා කණ්ඩායම ලංකාවට පැමිණීමත් එක්ක නෞකාවන්ට ඕඩ කරන භාණ්ඩ හා සේවා ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්න දහස් ගණනක් එක්සත් ජනපද නාවිකයින් මේ රටට පැමිණීමත් එක්ක ලංකාවේ ආර්ථිකයට රුපියල් ට්‍රිලියන 1.5ක පමණ වාසියක් වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා කියලා කියනවා. ඒත් එක්කම ඔවුන් මේ රටේ රැඳී සිටින කාලේ ලාභ නොලබන ආයතන සමග වැඩ කරන්න, රෝහල්, අනාථ නිවාස සහ වෙනත් ස්ථානයන්වල ප්‍රජා සේවාවල නිරත වෙන්න ඔවුන් අපේක්ෂා කරනවා කියලා තියෙනවා. ඒත් එක්කම කොළඹ නගරයේ දැක බලා ගන්න, ඒ අත්දැකීම් විඳ ගන්න ඒ කණ්ඩායම ආශාවෙන් ඉන්න බව ඔවුන්ගේ අද දෙන දහරිවරයක් සඳහන් කළා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ ඉන්න කාලය ඇතුලේ ඔවුන් යම් ප්‍රජා සත්කාර කිහිපයකට සහභාගී වෙනවා, ඒ වගේම තවත් යම් ආදායමක් මේ හරහා ලංකාවට ලැබෙනවා කියන කාරණයක් ප්‍රකාශයට පත් වෙලා තිබුණා.
ඒ වගේම මේ යාපනයේ ප්‍රදේශයේ හින්දු කෝවිල්වල බිලි පූජා නවත්වමින් ලබා දුන් මතභේදාත්මක නඩු තීන්දුවක් සම්බන්ධයෙනුත් පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය මනෝජ් අපි දැක්කා. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අවසන් වශයෙන් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
ඔව් සංජය, සමස්ත ලංකා හින්දු මහා සභාව යාපනයේ මහාධිකරණයේ ගොනු කරපු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව තමයි මහාධිකරණ මිනිස්සුරුවරයා මේ නියෝගය නිකුත් කළේ. ඒ අනුව යාපනයේ ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදු කරන සත්ව බිලි පූජා පවත්වන්න එපා කියලා යාපනයේ මහාධිකරණ මිනිස්සුරු මාණික වාසගරි ලංචේලියන් මහත්මයා අහනම් නියෝගයක් නිකුත් කරලා තිබුණා. එහිදී කියුණේ යාපනයේ සමහර කෝවිල්වල පූජා වෙනුවෙන් මහා පරිමාණයෙන් සත්ව බිලි පූජාවන් සිද්ධ කරනවා, ඒ හරහා සත්ව හිංසන වගේම ඝාතන රැසක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා බිලි පූජා සිදු කරනවා නම් අදාළ කණ්ඩායම් අත්අඩංගුවට ගන්න කියලා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අධිකරණ නියෝග යොමු කරන්න කියලා මහාධිකරණ මිනිස්සුරුවරයා නියෝග කරලා තිබුණා. ඒ අනුව තමයි මේ තීන්දුව ලබා දීලා තිබුණේ මේ යාපනයේ පවත්වන බිලි පූජා සහනම් කරමින්.
මනෝජ් බොහොම ස්තුතියි. අපි එළඹෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින්.
සංජය.